ගරු ලලිත් මංජු වර්ණකුමාර මැතිතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි. ඇත්තරම අපේ පහුගිය දිනවල මේ රටට උදාවෙච්ච ඒ බිසුණු තත්ත්වයත් එක්ක අපි දැන් දවස් දෙකක තිස්සේ මේ පාර්ලිමේන්තුවේ වාද විවාද කරනවා. ඒතර විශේෂයෙන්ම අපේ ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරිම අපේ හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමේ ජීවිතක්ෂයට පත් වුණා මේච්ච විදිහට. ඇතරම මේ පාර්ලිමේන්තුවේ ඉන්න හිටපු අහිංසකම මන්ත්‍රීවරයෙක් කිව්වොත් අපි නිවැරදි, හැම කෙනාටම ඒ ගරුත්වය දීලා ඉතාමත්ම අහිංසක විදිහට ජීවත් වෙච්ච දේශපාලනය කරපු අපේ සහෝදරයෙක්. ඇත්තරම අපි නොහිතපු ආකාරයේ පැය දෙක තුනකට ඉස්සෙල්ලා අපිත් එකට ඉඳලා එක බීමේක බීලා එළියට ගියේ අපේ අමරකීර්ති මන්ත්‍රීතුමාගේ ඒ අභාය ඇත්තරම අපිට ලොකු ශෝකයක්. මම මේ අවස්ථාවේදී ඒ එතුමාගේ පවුලේ භාර්යාවට, දරුවන්ට, ඥාතීන්ට මගේ පෞද්ගලික ශෝකය මේ අවස්ථාවේ පුද කරන වගේම ඒ වෙනුවෙන් මියගිය ඒ ආරක්ෂක නිලධාරියත්, ඒ වගේම රටේ තුල තවත් පළාත් පාලන ආයතනවල ඒ වගේම සභාපතිතුමන්ලා, මන්ත්‍රීතුමන්ලා, ඒ වගේම පාක්ෂිකයෝ මියගිය සියලු දෙනාට මගේ ශෝකය ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේදී. ඒ වගේම තමයි අපි දන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රී තුමල්ලා තුමියල්ලා විශාල පිරිසගේ ගෙවල් සියල්ලම බිමටම සමතලා වෙන විදිහට, ඇඳිවත පමණක් ඉතුරු වෙන විදිහට විශාල විනාශයක් සිද්ධ වුණා. ඇත්තරම ඒ තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමල්ලා තුමියල්ලා, ඒ වගේම අපේ හිටපු පළාත් සභා මන්ත්‍රීතුමල්ලා, ඒ අයගේ සමහරක් අය මම පෞද්ගලික දන්නවා, 1 කෝටි ගණන් වටින වාහන ඇස් දෙක ඉදිරිපිට ගිනිබත් කරා. ඒ වගේම පාදේ සභාවල සභාපති, නගර සභාවල සභාපති තුමල්ලා, ඒ වගේම මහජන නියෝජිතයෝ, ඒ වගේම ගමේ දේශපාලනයට සම්බන්ධ වෙච්ච සමහර යන්තම් හරි සම්බන්ධ වෙච්ච විශාල පිරිසකගේ මේ ආකාරයට ගෙවල් ගිනිබත් කරා. ඇත්තටම ඒ සියලු දෙනාටම ඇත්තටම අපේ ශෝකය ඇත්තටම මේ අවස්ථාවේදී පුද කරන්න ඕනේ. ඒ වගේම කල්තුර දිස්ත්‍රික්කයේ අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමෙක් හිටපු අමාත්‍යවරයෙක් අපේ වෙල්ගම් මැතිතුමා, එතුමා දැනටත් ඇත්තටම ICU එකේ ඉන්නේ, වැඩි සත්කාර ඒකකේ ඉන්නේ. ඉතින් එතුමාටත් ඉක්මන් සුවය. ඒ වගේම තව රටේ මේ අර්බුදයෙන් දෙපැත්තෙම තුවාල ලැබපු, ඒ වගේ තුවාල ලබා සිටින සියලු දෙනාටම ඉක්මන් සුවය ඇත්තටම මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මමත් මගේ ගෙදරටත් ඇත්තටම දෙන්න පුළුවන් ගිනි දියන්න බැරි වුණාට විනාශ කරන්න පුළුවන් උපරිම ටික විනාශ කරන්න ඒ කැලරි කොරහර කට්ටිය අමතක කළේ නෑ. මමත් ඇත්තටම මගේ ගුණාට අපේ නෝනාගේ හොරණගේ තිබුණා, එයාට දෙමව්පියන්ගේ ලැබිච්ච ඒගේ විකුල්ල ආසනය තුළ දේශපාලනය කරන ආසනයම ඉන්න ඕනයි කියන මතය නිසාම බ්ලස්සිංහල ආසනයම පොඩි ඉඩම් ප්‍රමාණයක් අරගෙන ඇත්තටම ගේ හදාගෙන ඉතින් අද ඒකට ඒ කරන්න පුළුවන් උපරිම දේ කරලා තියෙනවා. ඉතින් ඇත්තට මේ ගැන අපි කනගාටු වෙනවට වෙනුවට අපි ඒක ශක්තියක් කරගන්නවා. මොකද අපි මහජන නියෝජිත හැටියට අපිට ඒක ශක්තිය දරාගත යුතු වෙනවා අපි ඉන්න ජනතාව වෙනුවෙන්. හැබැයි හැමෝම එහෙම නෑ, එහෙම බොහොම සුළු කොටසක් ඉන්නවා මනස තුල ඔවුන් හිතන පතන විදිය ටිකක් අලුත් විදියට හෝ වෙනස් විදියට හිතන නිසා ඒක ඒ ගැන මීට වඩා ඇත්තටම කතා කරන්න උත්සාහ කරන්නේ. ඇත්තටම ගොඩක් අය මම මේ අවස්ථාවේදී මේක නම වෙන්දා අඩලිය ගහ මන්ත්‍රියේ සිද්ධියත් එක්ක සම කරන්න ගොඩක් උත්සාහ කරා. දැන් මේ මොහොත වෙනකොට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් බන්ධනාගාර ගත කරලා තියෙනවා. ඒ වගේම හැබැයි මම අනුමත කරන්නේ නැහැ මේ සාමකාමී යයි කියන උද්ඝෝෂණයට ගියේ එක අපිට අදාළ නැහැ. අපි ඇත්තටම එවෙලේ ගියේ අපේ හිටපු මේ යුද්ධය බේරගත්ත අපිව බේරගත්ත නායක, අපිට අභිධානය දීපු නායකයා. අපි දන්නවා අද දිනේ අපි සමරන්න ඕනේ මේවා නෙමෙයි අපි කතා කරන්න ඕනේ. හරිනම් අදට අවුරුදු 13ක් වෙනවා අපි මේ 30 වසර යුද්ධේ නිමා වෙලා මේ අපේ රණවිරුවෝ ගැන අපි එදා අභිමානයෙන් කතා කරලා හන්දියක් ගානේ කටවුට් ගහලා අපි සුබපතලා කිරිබත් කාපු දවසක් ඇතනම අද ඊයේ කියන්නේ. ඉතින් නමුත් අද අපි කතා කරන්න වෙලා තියෙන්නේ මේ ඊට වඩා එහා දෙයක තියෙන නිසා ඒ තුල අපි අපේ ජනාධිපතිතුමා හිටපු එතුමාට අපි සමුගන්නව ගුවහම අපි ගිහිල්ලා ඒ ගෞරවාන්විත විදියට අපි සුබපතල එන්න ගිය අවස්ථාව තමයි අතරම උදා වුණේ. ඉතින් එතනින් එහාට ගිය දේවල් අතර මම අනුමත කරන්නේ නැහැ පෞද්ගලිකව. නමුත් මේ නම වෙනද සිද්ධිය විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි මේ සිද්ධියට ඉස්සෙල්ලා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීප පොලක් ගිම ගෙවල් වලට ගිනි තිබෙන්න පටන් ගත්තේ ගහන්න පටන් ගත්තේ අප්‍රේල් 4 වෙනිදා ඉඳලා. හැබැයි එදා ඉඳලා ඒ සියලු නම්ගම් එක්ක ඒ සියලු තොරතුරු රූප රාමුත් එක්ක මේ පොලිසිය වලට ඒවා ලබල් දීලා තිබුණා. හැබැයි නමුත් කොයිම වෙලාවකවත් ඒ අය වත්තඩොංගර ගන්නවත් ඒ අය වෙනුවෙන් ක්‍රියා මාර්ගයක් ගන්න ඒ පොලිස් දෙපාර්තමේන්තුව ඒ වෙලාවේ ක්‍රියා කරේ නැහැ. හැබැයි ඒක ක්‍රියා කළා තිබුණා නම් මේ වැඩේ සටහන මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඒ බයසක ඇරිලා නිසා තමයි මේක මේ අතර දරුණු උනේ. අතර හැමේ ආපු අරගල තුල මේ ගෙවල් වලට ගහන්න ආපු ඔක්කොම මේ එක මත යන්නේ මේ. හැබැයි ඒ අය නොතැනුවත්ව ඒ අයට රටේ ගමේ ප්‍රශ්නයක් තියෙන එක අපි දන්නවා. අද අපිත් මේ සෙඩ් එකක් ළඟ යන්න හරි බයයි. ගෑස් පොලිමර ළඟ යන්න බයයි. ඒ ප්‍රශ්නේට අපි උත්තරේ දෙන්න ඕනේ. එතන තැලෙන එතන පොඩි වෙන කොටසක් ඉන්නවා. ඒ ගැන අපි ඉන්නෙත් එයාලගේ පැත්තේ. හැබැයි ඒක තුල අසාදා ඒ අයලා නොතේරි ඒ අයගේ ප්‍රයෝජන ගන්න වෙනත් දේශපාලන පක්ෂ කියා කරා. ඒක අපි දැක්ක පහුගිය දින කීපය තුල. මොකද අපිට මතකයි එදා අපි දැක්කේ නැතුණාට එදා 70 ගණන් වල සිරිමාව බණ්ඩාරනායක මැතිනිය මේ ආණ්ඩු බාර අරගෙන මාස කීපයක් යනකොට ජනතා විමුක්ති පෙරමුණ කැරලි ගහලා එතුමිය කරගෙන ආපු වැඩ පිළිවෙල කියා කරන්න බැරි වුණා. ඊට පස්සේ නිෂ්පාද ආර්ථිකයක් ගොඩනගන්න හදනකොට ඒ නිෂ්පාද ආර්ථිකයට මේ වගේම කැරලි ගහලා නොයෙක් මතභේද පෙන්නලා ඒ ආණ්ඩුව වෙනස් කළා. තුනෙන් හතරෙන් පහෙන් හතරක රජය පිහිටවන්න ජනාධිපති හැටියට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට ඒ ඉදහස්සාව හදලා දීලා විවෘත ආර්ථිකය ගෙනල්ලා අද අපිටත් ඒකේ දුක් විඳින්න වටපිටාවක් ගොඩනැගිලා තියෙනවා මේ රට තුළ. ඉතින් ඒකේ ලාභ ප්‍රයෝජන කෙසේ වෙතත් අපි එදා ඒ 70 ගණන් වල ජනතා විමුක්ති පෙරමුණ කියා කලාපේ නොදැක්කට අපි 80 ගණන් වල අපිට හොඳට මතකයි 88 89 කාලය තුල කොයි ආකාරයේ දේ අය හැසුරුනේ කියලා. මගේ වැඩිමහල් අයියා අපේ දෙමව්පිය ලෝභ නැතුව පන්සලට පූජ කරලා තිබුණා ස්වාමීන් වහන්සේ නමක් හැටියට. හැබැයි මේ අරගලය තුල අද වෙනකන් ආගියතක් නැහැ උන්වහන්සේ. අද මේ අරගලය තුල එදා දැක්ක විනාශය අපි දැක්කා. ගස් ලයිකන් වල බඳලා ලංගට් එක පිටින් ඒ වගේම ඔළුව එක තැනක කඳ එක තැනක බස් කී කොච්චර ගිනි තිබ්බද ට්‍රාන්ස්ෆෝමර් කීයක් ගිනි තිබ්බද ඒ වගේ මොන තරම් අලාභයක් මේ රජය සතු දේවල් වලට කරාද කියලා. හැබැයි ඒකම තමයි මේ පහුගිය 9 වෙනිදා 10 වෙනිදා යන කාලය තුල සිද්ධ වුණේ. ඒක මේ අපේ අලුත් දුවා දරුවලා ඇත්තටම ඒක යන දන්නේ නැහැ. දෙමව්පිය කිව්වොත් ඒ ඇයිට ඒක තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. තේරුම් ගන්න ශක්තියකුත් නැහැ. නමුත් අද හැබැයි ඒ ඇයිට ගොඩක් ඇයිට තේරෙන්න ඕනේ. අපි එදා කිව්වේ මෙන්න මේ කාරණාව කියන එකයි. එදා මේ රටේ හිටපු බුද්ධිමත් අවුරුදු 60,000ක් බුද්ධිමත් අපේ තරුණ තරුණියෝ 60,000ක් මේ පොළොයට මිහිදන් කරන් සිද්ධ වුණා. එදා ඒ තීවිච උගත් ඉගෙනගත්ත අපේ ඉංජිනේරු දොස්තරවරු මේ රට බාර ගන්න හිටිය විශාල පිරිසක් අද අපිට එදා රට රහිම වුණා. මේ කරන්න හදන්නේ මේ 2022 අන්නේ කාරණාවම තමයි කරන්න හදන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් මිල්ලන්නේ අපේ දුවා දරුවන්ට බුද්ධියෙන් පාවිච්චි කරන්න බුද්ධියෙන් හිතන්න. මේ ඕගොල්ලන්ගේ අරගලයක් තියෙනවා. අපි ඒකටත් ඇත්තටම එකඟයි. අපි සියලු දෙනාම එකතු වෙලා මේ රට තියෙන තැනින් ගොඩනගන්න ඕන. ඒකට අපි හැමෝම එකඟයි. හැබැයි ඒ තුලින් අවස්ථාවාදී දේශපාලන කවදාවත් මේ ඡන්දකින් එන්න බැරි. ඒව නැත්තම් දයන්තවාදී කරු නොකරන වෙනත් වැඩ පිළිවෙල වලින් එන්න හදන අයට අහුවෙන්න එපා කියන. මොකද අපි දැක්කා පහුගිය කෙනාගේ සමහර පක්ෂවල නායකයෝ කියන කතාවල්
විනාඩියක් කාලයක්
පාරේදි බලාගමු කියනවා. එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයෙන් මේක ගන්න බෑ, මේක මර්ධනයෙන්, එහෙම නැත්නම් මේක කැරලි කෝරහල වලින් ගන්න ඕනේ කියන. ඒ නිසා ඒක ඒ සියලු දේ කෙසේ වෙතත් ඇත්තටම අපි මේ වැඩපිළිවෙල තුල රජය අපහසුතාවට පත් වෙන රාජ්‍ය දේපල විනාශ වෙන එක බලක් වන්න ඇත්තටම අපි කටයුතු කරන්න ඕනේ. මොකද විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ
එදා 88-89 දී අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ අයට මුලින් සහයෝගය පළ කරන ආකාරය තිබුණ කරුවන්ට හැබැයි අන්තිමේ තමන්ගේ අම්මා තාත්තා දූල පුතාලව ගේයතුල් දාලා ගිනි තිබ්බාම තමයි තේරුනේ ඒ අයට අපිට මේක මීට වඩා වෙනස් විදියට උත්තර දෙන්න ඕන කියලා. ඉතින් ඇත්තටම අද වෙන්නේ අසමාන දෙයක්ද කියලා වෙලා ඉතින් මොකද මගේ ගෙදරට ගහනවන මට ආරංචි වුණා ඔන්න එනවා කියලා පැයකට විතර ඉස්සෙල්ලා. ඊට පස්සේ පොලිසියෙන් කිව්වා ඔන්න එනවා ජිප් එකේ 6 දෙනෙක් ආවා කියලා. ඇත්තටම මේ මාව නම් එහෙම පහාරයක් එල්ල වෙන්නේ නැහැ. ඊට පස්සේ එල්ලක මම අහුවා කොමේ පොලිසියෙන් කියලා ජීප් එක එළියට ගන්න එපයි කියලා අපිට උපදෙස් දීලා තියෙන ඔන්න ආකාරයේ තුලින් තමයි මේ තරම් විනාශයක් වෙන්න සිද්ධ වුණේ. විශේෂයෙන් මම කියන්නේ පොලිස් ප්‍රතිතුමාත් හමුදාපතිතුමාත් මේ විනාශයට ඍජුවම වග කියන්න ඕනේ. ඒ අයගේ රාජකාරිය තුළ ඒ අය කොපමණ ඒ කටයුතු කරාද කියන එක ඊළඟට අවසාන වශයෙන් මම අද මතක් කරන්නේ මේ පාර්ලිමේන්තුව තුළ මේ තියෙන වරප්‍රසාද වලට ආවරණය වෙලා මේ රටට බොරු සමාජ විරෝධී මේ දේශපාලනය වෛර ඇති කරන දේවල් කියලා යනවා. අද මම කියන මේ මොහොතේ එක විපක්ෂයක කෙනෙක් මෙතන ඉන්නවද? හැබැයි උදේවරු ඇහිලා මෙතන හොඳටම බොරු ටික කියලා අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ ගානට පැට්‍රල් දෙනවා. මේ යාවත් කාලීන නොවිච්ච පොම්පයක් මම පෞද්ගලික දන්නවා. සමහරක් ඩිපෝවල තියෙනවා, ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවල තියෙනවා. සමහරක් ඒවා තියෙන්නේ රුපියල් 5ට තියෙන ගහලා තියෙන මිල ඒක නමුත් එහෙම නෙමෙයි. ලීටර ගානට ගැව්වම ලීටර ගාන වැඩි කරලා අද පෞද්ගල මිලෙන් තමයි ගන්නෙ මුදල්. ඉතින් ඒ නිසා මේ මහා පටු විදියට මේ ජනතාව කුපිත කරනවා. ඒ නිසා ඒ කරලා මේ තියෙන අරගලයට මේ තියෙන ප්‍රශ්නයට මේ දරුවන්ගේ ප්‍රශ්න වලට මේ රටේ ප්‍රශ්න වලට උත්තර වදින්න එකට එකතු වෙන්න බෑ. තවත් කෝප කරලා වෛර ඇති කරලා උදේට ඒ ටික කරලා දවල්ට කාලා යනවා යන්න. අද මේ මොහොත එක්කෙනෙක් කරන්නේ නැහැ විපක්ෂය කියන එකේ. ඒ නිසා මමත් කියන්නේ අපිටත් එපා ජනතාව තුළ අපි ගැන වෛර ඇති කරන අපිට වරප්‍රසාද මුකුත් එපා. හෙට ඉඳලා මේ කැන්ටිම වහන්න අපිට කෑම ඕනේ නැහැ. අපි ගෙදරින් බත් මුලක් කරන් එන්නම්. එහෙම අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපේ වරප්‍රසාද එපා. මේ සියලු දේවල් දාලා මේ රටේ තියෙන ප්‍රශ්නේ ගොඩනගන්න. විශේෂයෙන්ම මේ පෝලිං ටික මේ ඉන්ධන පෝලිම එහෙම නැත්නම් ගෑස් පෝලිම් දෙකට විසඳුමක් නොදුන්නොත් ඒ අයත් මේ අරගල කරුවෝ හරි ඒ අයත් මේ අනුන්ගේ දේශපාලන ක්‍රමයට එකතු වෙනවා. ඒ සංඛ්‍යාවට වැටෙනකොට ඒ අය හිතන මේ සියලු දෙනාම එක මතේ ඉන්න කියලා. නිසා අපේ රජයක් හැටියට අපිත් වගේ කීමක් යුතුකමක් තියෙනවා ඒට ඇහුම්කන් දීලා කරන්න. නමුත් අවාසනාවට මෙතන වග කියන අපේ අගමැතිතුමා එහෙම නැත්නම් විශේෂභාර ඇමැතිතුමා කියනවානේ මේ එන්න එපා මේ දවස් තුන්ට පැටල් නැහැ කියනකොට මම දන්නා ඒ දවස් තුනේම තමයි ඇහිලා වැඩි වසනකක් ඇහිලා පෝලිං වල ඉන්නේ. මොකද්ද මේ කුමන්ත්‍රණය කියන අපි දන්නේ නැහැ. ඒ නිසා ඇත්ත අහන්නේ නැහැ. බොරු අහලා මේ රට තවත් විනාශයට පත් වෙන මොහොතක් ඉදිරියට පත් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා ඒකට උපරිම සියලු දෙනා එකතු වෙලා ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන කියන එක මතක් කරමින් ඔබ තුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුති.
බොහොම ස්තුති. ගරු ගාමිණී බලේබඩ මැතිතුමා.
ස්තුති මූලාසන නඩුවේ මන්ත්‍රීතුමනි. ඇත්තටම ඉතාම සෝචනීය කාලවකවානුවක් රට පහු කරන අවස්ථාවක තමයි අපි මේ මැයි මාසයේ 9 වෙනිදා සිද්ධ වෙච්චි ඒ විවසනයේ පිළිබඳව වාද කරන පාර්ලිමේන්තුවක් බවට මේ පාර්ලිමේන්තුව පත් කරගෙන තිබෙන්නේ. මුලින්ම මම කැමැති අපිත් එක්ක මේ 2020 පවත්වපු මහමැතිවරණයෙන් මන්ත්‍රීවරයෙක් විදිහට පත් වෙලා ඇවිල්ලා ඉතාම සහෝදරාත්මකව කටයුතු කරමින් හිටපු බොහොම මහත්මයෙක්ගේ චරිතය නිරූපණය කරපු පොළොන්නරුවේ අපේ අමරකීර්ති අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ ඝාතනය හෙළා දකිමින් එතුමාටත් එතුමාගේ පවුලේ උදවියටත් අපේ බලවත් ශෝකය සංවේගය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන අතර එම පහර දීම හරහා ජීවිතක්ෂයට පත් වූ සිවිල් ඇසියන්ටත් එතුමගේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු ඒ පවුල්වල අයටත් අපේ ශෝකය ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ඒ සිද්ධිය ජනිත වෙන්න හේතු වෙච්චි උදේ පාන්දර මේ ලංකාව පුරා විහිදිලා හිටපු එක්සත් අපේ පාක්ෂිකයන් ඡන්දදායකයන් එකතු කරලා රැස්වීම පවත්වලා ඊට පස්සේ පොළුමුගුරු අතට දීලා ගිහිල්ලා අර අහිංසක අරගලයක නිරත වෙලා ඉන්න කණ්ඩායම් වලට පහර දීලා මේ තත්ත්වය නිර්මාණය කරපු ඒ බීතනෙන් රාජ්‍ය ත්‍රස්තවාදයේ බීතනයට ලක් වෙලා පහර කාපු ඒ තරුණ කණ්ඩායම් වලට සහ ඒ තුවාල වෙච්චි අයටත් අපේ කනගාටුව මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරන්න අවශ්‍යයි. මොකද මේ නිර්මාණය කරපු බීතනය එදා අපි මේ තත්ත්වය නිර්මාණය වෙගෙන එනකොට අපිට ආපු තොරතුරුත් එක්ක අපි රජයේ ඇමතිවරුන්ට ඉහළ නිලධාරීන්ට පොලිසියේ අයට කතා කරලා කිව්වා මේ තත්ත්වය නිර්මාණය වෙන්න දෙන්න එපා, මේ මහා විවසනයක් බවට පත් වෙලා රට හැමතැනම ව්‍යාප්ත වෙන ගැටලුවක් බවට පත් වේවි කියලා. ඒකට අහුම්කම් දෙන්න ඒ වෙලාවේ කවුරුත් හිටියේ නැහැ. අපි දැන් හෙළුවෙමින් තිබෙනවා කැබිනට් ඇමතිවරු ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරපුවා මේ ඇවිල්ලා මෙතන එළිදරව් කරනවා, පොලිස්පතිතුමාට කියපු ආකාරය පිළිබඳ එළිදරව් කරනවා, හමුදාපතිතුමාට කියපු ආකාරය පිළිබඳ එළිදරව් කරනවා. මේ ඉතා දිගු කාලීන සැලැස්මක කොටසක් තමයි එදා ක්‍රියාත්මක කළේ. ඒ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් විදිහට අද රටම මහා විශාල විවසනයකට පත් වෙලා තිබෙනවා. මේ අවස්ථාවේදී මේ කරුණ පිළිබඳව කතා කරන්න කලින් මූලාසනාරුණ මන්ත්‍රීතුමනි, අගමැතිතුමාගේ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන ප්‍රධාන කරුණු දෙකකට මා ප්‍රවේශ වෙන්න කැමතියි. ඒ මොකද්ද කියනවනම්, දැන් අද කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපන ඇමති කෙනෙක් නැහැ. හැබැයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ලබන සඳුදා 23 වෙනිදා ඉඳලා ජූලි 1 වෙනිදා වෙනකන් මේ ලංකාවේ සාමාන්‍ය පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අපේ දූදරුවෝ 625,000ක් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා. විභාග මධ්‍යස්ථාන 3,800කදී දින 9ක් පුරා 625,000ක් සිසුන් මේ විභාගයට වාඩි වෙනකොට මේ අද වෙනකොටත් සමහරුන්ට ඇඩ්මිෂන් හම්බ වෙලා නැහැ. ඇයි? ප්‍රවාහන පාසුකම් නැතිකම තුළ ඇඩ්මිෂන් බෙදන්න හම්බ වෙලා නැහැ. අධ්‍යාපන ඇමති කෙනෙක් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා කපිල පෙරේර මැතිතුමා, විභාග කොමසාරිස්තුමා අපේ විභාග කොමසාරිස්තුමා එක්කත් අපි සාකච්ඡා කළා. ධර්මසේන මහත්මයා මෙතුමලා දෙදෙනා එකතු වෙලා විශාල කැපකිරීමකින් මේ විභාගය හොඳට පවත්වන්න සූදානමින් ඉන්නවා. නමුත් මා සඳහන් කරන්න අවශ්‍යයි, කිලෝමීටර් 40-50 දුර ගෙවාගෙන ඉන්න ළමුන් ඉන්නවා. මේ අයට පාසල් බස් රථවලට ඉන්ධන නැහැ, ඩිපෝ වලට ඉන්ධන හම්බ වෙලා නැහැ. ඒ නිසා මේ සඳුදා පවත්වන විභාගයේ දහස් සංඛ්‍යාත ළමුන් සංඛ්‍යාවකට විභාගයට පෙනී හිටින අවස්ථාව අහිමි වීමේ අවදානමකට ලක්වමින් ඉන්න බව මම ගරු අග්‍රාමාත්‍යතුමාටත් ජනාධිපතිතුමාටත් මේ බලධාරීන් කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ටත් අවධානය යොමු කරනවා. මේ පිළිබඳ වහාම අවධානය යොමු කරලා මේ එන ඉදිරි දින කීපය තුළදී මේ ළමුන්ගේ අනාගතය අඳුරු වෙන්න දෙන්නේ නැතුව මේ අයට විභාගයට නිවැරදි ආකාරයට පෙනී හිටින්න අවශ්‍ය පහසුකම් සපයලා දෙන්න කියලා. ඒත් එක්කම නිර්මාණය වෙච්ච තත්ත්වයක් තිබෙනවා. මේ තියෙන්නේ ගම් අතුර ආපදා තත්ත්වය පැන නගින කාලේ. විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කේ ගත්තොත් මේ වෙනකොට ඉතා විශාල අගතිදායක තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්කේ විශාල ගම් අතුර තර්ජනයක් ඇවිල්ලා කළුගඟ ගලලා තියෙනවා. ඒ වගේම ඔබතුමාගේ දිස්ත්‍රික්කේ ගින්ගඟ ගලලා තියෙනවා. ආපදාවට පත් වෙලා තිබෙනවා හිනිදුම ප්‍රදේශවල. ඒ වගේම දෙනියාය ප්‍රදේශයේ නාය ගිහිල්ලා තියෙනවා. දැන් රත්නපුර දිස්ත්‍රික් විතරක් ගත්තොත් පවුල් 2000ක් අවතැන් වෙලා තියෙනවා. මරණ එකක් වාර්තා වෙනවා. නිවාස 250කට ආසන්න ප්‍රමාණයක් කඩාගෙන ගිහිල්ලා තිබෙනවා. රත්නපුර නගරය ඇලපාත කිරියල්ල නිවිතිගල අයගම කලවාන කොළොන්න වැලිගෙපල බලංගොඩ මේ කියන හැම ප්‍රදේශයකම විභාග මධ්‍යස්ථානවලට විතරක් නෙමෙයි ළමුන්ටත් ළමුන්ගේ ගෙවල් වලටත් අලාභහානි වෙලා තියෙනවා. අද ආපදාව ගැන කතා කරන්න ඇමති කෙනෙක් නැහැ. මේකට උත්තර දෙන්න වගකීමුත්ෙක් නැහැ. මම අගමැතිතුමාගේත් ජනාධිපතිතුමාගේත් අවධානය යොමු කරනවා. කරුණාකරලා දිස්ත්‍රික් ලේකම්වරු හරහා ප්‍රාදේශීය ලේකම්වරු හරහා මේ තැන් වලට අවධානය යොමු කරන්න, නාවික හමුදාව යොදවන්න, ගුවන් නාවිකව යොදවන්න. මේ අයට ආහාර නැහැ, මේ වෙනකොට ඉන්ධන නැහැ. මේ තත්ත්වයන් තුළ මේ ජල ගැලීම් ආපදාවට ලක් වුණාම මේ අයගේ ජීවිතවලට කවර තත්ත්වයක්ද කියන ප්‍රශ්නේ මතුවලා තිබෙනවා. ඒ අය කබලෙන් ලිපට වැටලා තිනවා. මේකට අපි රජයක් විදියට පිළිතුරු දෙන්න නැත්නම් මේකට පිළිසරණ වෙන්න මේ ගැටලු විසඳන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මෙතනින් ඒ කරුණු දෙක මතක් කරමින් මම කැමැති මේ ආර්ථික ආපදාව පිළිබඳ ප්‍රවේශ වෙන්න. මූලාසනාඩුවේ මන්ත්‍රීතුමනි, අපි මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු විදිහට පත් වෙලා එන්න තීරණය කරන්නෙම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඌර්ධිකයෙක් විදිහට දේශපාලනයට ප්‍රවේශ වෙච්ච නිසා. ලංකාවේ මේ විදිහට මෙවර පාර්ලිමේන්තුවේ වියත්මක වෙන්න පුළුවන්, වෙන සංවිධාන වෙන්න පුළුවන්. ඉතා විශාල ඌර්ධිකයන් ඉංජිනේරුව ප්‍රමාණයක්, වෛද්‍යවරු ප්‍රමාණයක්, අපි වගේ රාජ්‍ය සේවකව සහ වරදත් ජනකාධිකාරු විදිහට අපි වගේ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් ආවා. ඒ මේ අපේක්ෂාව උනේ මේ රටේ තියෙන ආර්ථික ගැටලු වලට විසඳුම් දීලා ජාතික නිෂ්පාදනය වැඩි කරලා ඌන සංවර්ධිත රටක් විදිහට තිබිච්ච රට ඉහළ තලයට උස්සා තබන්න. ඒ ආපු ගමන්ම 2019 අග නැත්තම් 2020 මුල ක්‍රියාත්මක කරපු බදු ප්‍රතිපත්තිය තුලින්ම අපි දැනගත්තා මේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා කියලා. අපි ඔබතුමාට මතක ඇති මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඔබතුමාලා අපි එකතු වෙලා යෝජනාවලියක් හදාගෙන ගිහිල්ලා අපි කිව්වා ජනාධිපතිතුමාට ජනාධිපතිතුමනි මේ බදු සංශෝධන වැරදි මේ බදු සංශෝධන ක්‍රියාත්මක කළොතින් රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. රාජ්‍ය ආදායමෙන් 95%ක් හොයලා දීපු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රේගු දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය කළා. ඒ ආයතන එක කිසිම සාකච්ඡාවක් පැවැත්වුවේ නැහැ. මේ සාකච්ඡාව ජනාධිපතිතුමත් එක්ක පවත්වනකොට ජනාධිපති ලේකම් PB ජයසුන්දර මහත්තයා හිටියා. අපේ මන්ත්‍රීවරු 20ක් හිටියා මේ යෝජනාව කියලා මම කියපුවාම PB ජයසුන්දර ජනාධිපති ලේකම්වරයා කිව්වා මන්ත්‍රීතුමා ආර්ථිකය ගැන අපි බලාගන්නම් ඔබතුමාලා දේශපාලනය ගැන බලාගන්න කියලා කතා කරන්න දුන්නේ නැහැ. ජනාධිපතිතුමා ඒක අනුමත කළා. අපි එදා එතෙන්දී ඔබතුමාට කියලා ආවා ජනාධිපතිතුමනි කවදා හරි ඔබතුමාටත් ගෙදර යන්න සලස්සන්නේ මේ නිලධාරියා කියලා. ඔබතුමා ඒක පිළිගත්තේ නැහැ. අද ඔබතුමාට ගෙදර යන තත්ත්වෙට එළියට බහින්න බැරි තත්ත්වෙට පත් කළාට පස්සෙවත් ඒ තත්ත්වය පිළිගන්නව නම් හොඳයි කියන එක තමයි අපිට කරන් තියෙන්නේ. මේ විදියට ඔබතුමාට තේරෙන්නේ නැති වෙන විදියට පොහොර ප්‍රශ්න ගෙනාවා ඔබතුමාට යන්නේ නම් නැති කළා. ඊළඟට රසායනික පොහොර ගැටලුව ගෙනාවා ඔබතුමාට යන්නේ නම් නැති කළා. ආර්ථිකයේ කාවාසිනියක් අල්ලා අභ්‍යන්තර අරගලයක් තුලින් ගෝඨාභය රාජපක්ෂ සාර්ථක රාජ්‍ය නායකයෙක් වෙන එක ඔබතුමාගේ පක්ෂේ නායකත්වය උසලපු අය විසින් විනාශ කළා. ඒ විනාශ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේක ආර්ථික අර්බුදයක් බවට පත් වෙලා දේශපාලන අර්බුදයක් බවට පත් වුණේ. කැබිනට් ඇමතිවරු විශාල සංඛ්‍යාවක් මේ පාර්ලිමේන්තුවේ මේ තත්ත්වය පැහැදිලි කරලා දුන්නා. ඒ විතරක් නෙමෙයි අපි දැක්කා 9 වෙනිදා සිද්ධ වෙච්චි දේ මේක වර්ධනය වෙලා ඇවිල්ලා රාජ්‍ය ත්‍රස්තවාදයක් නිර්මාණය කරන තත්ත්වයට ඇවිල්ලා අරලියගහ මන්දිරයට එකතු කළා. අර අහිංසකයන්ට පහර දෙන තත්ත්වයට මේක වර්ධනය වෙනකන් කළමනාකරණය කරගන්න බැරි වෙච්චි හෝ කළමනාකරණය කරගත්තු නොගත්තු රජය පාලනය කරපු සියලු දෙනා මේකට වග කියන්න ඕනි. ඒ විතරක් නෙමෙයි මේකට විපක්ෂයක් වග කියන්න ඕනි. මේ තත්ත්වය වටහා ගත්තට පස්සේ තමයි අපි නියෝජනය කරන දේශපාලන ධාරාවේ ජාතික නිදහස් පෙරමුණේ විමල් ඊර්වංශ මැතිතුමල්ලා වාසුදේව නානායක්කර මැතිතුමල්ලා අපේ වීර කොමියුනිස්ට් පක්ෂේ වීරසිංහ මැතිතුමල්ලා එකතු වෙලා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් හදාගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවල මේ ගැටලුව විසඳන්න යෝජනා මාලා ඉදිරිපත් කළා. ඒ යෝජනා මාලාව ක්‍රියාත්මක වෙන එක සම්පූර්ණම වැළැක්වුවේ පොදුජන පෙරමුණේ නායකත්වයේ උසුලන මේ කණ්ඩායම විසින්. ඒක වැළැක්වුවා විතරක් නෙමෙයි අදටත් මේ ගැටලු විසඳලා මේ ආර්ථිකයේ කළමනාකරණය කළා මේ තියෙන ගැටලු විසඳන්න පත් කරපු වර්තමාන අග්‍රාමාත්‍යවරයාටවත් කටයුතු කරගෙන යන්න දෙන බවක් අපිට පේන්න නැහැ. මේ මන්ත්‍රීවරු අසරණ කරලා තිබෙනවා. මන්ත්‍රීවරු ඉස්කෝලේ යන ශිෂ්‍යව බවට පත් කරලා තියෙනවා. පක්ෂ නායකව විසින් විපක්ෂයේ විසින් මේ தත්ත්වයේ ගිලගෙන ඒ පැත්තෙන් මෙහාට මේ පැත්තෙන් එහාට ඇඟිලි දික් කරනවා විතරයි. මාස ගානක් තිස්සේ විවාද කළා වාද කළා මොනවද ගත්ත විසඳුම්? අප මේ රටේ ජනතාවට මූලාසන ආරුඩ මන්ත්‍රීතුමනි මේ ගෙවුන් ශේෂ ප්‍රශ්නය දල ජාතික ආදායම අහිමි වීම ඒක පුජ්‍යල ආදායම වැඩි වීම ඩොලර් ණය මේවා පිළිබඳව ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. එතුමලාට අපි දන්නවා අපි කොහෙට හරි ගිහිල්ලා වෙලා පැයක් හිටගෙන ඉන්න උණු අපිපත් වෙන අපහසුතාවය කොච්චරද කියලා. අපි බලන්න ඕනි පැය 3-4ක් ගෑස් ටික ගන්න හිටගෙන ඉන්නකොට, පැය 3-4ක් තෙල් ටික ගන්න හිටගෙන ඉන්නකොට, පැය 2-3ක් පාන් පිටි ටික ගන්න හිටගෙන ඉන්නකොට, මේ කොස් ගහක් නැති, දෙල් ගහක් නැති, මඤ්ඤොක් කාලයක්, බතලාලයක් හාරගන්න බැරුව කිසිම භූමියක් නැති තට්ටු නිවාසවල ජීවත් වෙන අයට හුලම් පොදක් නැතිව විදුලිය නැතුව ළමයි නිදි කරගන්න වඩාගෙන පාරේ ඇවිදිනකොට ඒ අයගේ මානසිකත්වය මොන වගේද කියලා බලලා තමයි මේ විවස්ථාදායක තුල ඉඳගෙන අපිට කතා කරලා විධායක විසින් තීරණ අරගෙන ක්‍රියාත්මක කරන්න ඕනි. අවාසනාව වෙලා තියෙන්නේ අපි මන්ත්‍රීවරු විදිහට මේ පසුබෙල මන්ත්‍රීවරු විදිහට ඔබතුමාලා අපි මේක කොච්චර හඬගාලා මේ රටට කිව්වත් කොච්චර හඬගාලා මේ නායකත්වයන්ට කිව්වත් වීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ විපක්ෂය මේකට අහුම්කන් දෙන්නෙත් නැහැ, ආණ්ඩු පක්ෂය මේකට අහුම්කන් දෙන්නෙත් නැහැ. තමන්ගේ බලය තහවුරු කරගන්න, තමන්ගේ වරප්‍රසාද තහවුරු කරගන්න, තමන් භුක්ති විඳපු වරප්‍රසාද අකණ්ඩව පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක කල්පනා කරමින් කටයුතු කරනවා විතරක් තමයි පේන්න තියෙන්නේ කියන එක කනගාටුවෙන් උනත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා මූලාසනාට මන්ත්‍රීතුමනි. ඉතින් මේක අවශේෂ ගැටලුවක් නෙමෙයි. මේක මිලියන 22ක 2 ලක්ෂ ලක්ෂ 220ක ජනතාවගේ ජීවන වෘත්තිය පිළිබඳව තමන්ගේ ජීවිත පිළිබඳව තමන්ගේ දූ දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. අද සෑම ගෙදරකම අපේ රජයට විරුද්ධව නැගී හිටිනවා. අද සෑම ගමකම මේ රජයට විරුද්ධව නැගී සිටිනවා. අපි විසඳුම් හොයයි කියලා බලාපොරොත්තු වෙනවා. රටේ ජනතාව අපි සියලුම දෙනා එක ගොඩක දාලා අපි සියලු දෙනාට එක විදිහට සලකන්න පටන් අරන් තියෙන්නේ. ජනතාව හිතාගෙන ඉන්න මන්ත්‍රීවරු කියපුවාම මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඉදිරිපත් කරන මේ අපි කතා කරන සියලු දේවල් පිළි අරගෙන පක්ෂ නායකයෝ රජයේ කරන අය පිළි අරගෙන ක්‍රියාත්මක කරනවා කියලා රටේ ජනතාව දැනගන්න ඕනි. මේව කතා කළාට අද බලන්න ආණ්ඩුව පස්සේ කවුද ඉන්නේ? මේක අහගෙන ඉන්න කෙනෙක් නැහැ. ආණ්ඩුව පස්සේ අහගෙන ඉන්න කෙනෙක් නැහැ. විපක්ෂය අහගෙන ඉන්න කෙනෙක් නැහැ. මේක තමයි පහුගිය අවුරුදු දෙකක තුලදී අපි අත්දකපු දේ. රටේ තියෙනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි විවස්ථාදායක. මේ අපි ඉන්නේ විවස්ථාදායකේ. මූල්‍ය බලතල තියෙනවා කියන්නේ විවස්ථාදායකේට. මෙතන තමයි නීති හදනවා කියන්නේ. ඊළඟට විධායකයේ තියෙනවා. ඊළඟට අධිකරණයේ තියෙනවා. ඊළඟට රටේ තියෙනවා වෙනම ප්‍රතිපත්තියක් මූල්‍ය ප්‍රතිපත්තිය. මහ බැංකුව හරහා ක්‍රියාත්මක වෙන. ඊළඟට පිස්කල් ප්‍රතිපත්තිය කියලා එකක් තියෙනවා මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වෙන. පහුගිය කාලේ අපි දැක්කේ දේ මොකද්ද? මේ විවස්ථාදායකය කියන්නේ විධායකය කියන්නේ කැබිනට් එක කියන්නේ මුදල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ පිස්කල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ එක පුජ්‍යලයෙක් තමයි මේ සියල්ල අතර අරගෙන ක්‍රියාත්මක කළේ. එතකොට ඒ පුජ්‍යලයාගේ ක්‍රියාකලාපයේ සැලසුම් සහගත ප්‍රතිඵලය තමයි මේ ඉන්දු ඇමරිකානු න්‍යාය පත්‍රයේ රට යටත් වෙලා අද මේ අපි යටත් විජිතයක් බවට පත් වෙන්න ඔන්න මෙන්න තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. ඒක තමයි එදා විමල් වීරවංශ ගරු හිටපු ගරු ඇමතිතුමා මෙතන ප්‍රකාශ කළේ මෙන්න මේ තත්ත්වය සැලකිල්ලට ගන්න කියලා. මේ ආර්ථික ආපදාව මානව ආපදාවක් බවට පත් කළා. ඒකෙන් ප්‍රයෝජනෙට ගන්න බලන් ඉන්න විදේශ බලවේගවලට අවස්ථාවක් දෙන්න එපා කියන කිල්ලා සිටී. හැබැයි ඒකට අද විපක්ෂය අහුන්කම් දෙනවද? අහුන්කම් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒකට සලකන්නේ නැහැ. ගරු අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි එතුමාට සුභ පතනවා. ඉතාම අභියෝගකාරී අවස්ථාවක මේ බාරගත්තු මේ අභියෝගය ජය අරගෙන රටේ ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනගන්න එතුමාට හැකි වෙයි කියලා. ඒ සඳහා ස්වාධීන වෙච්ච මන්ත්‍රී කණ්ඩායම විදිහට අපි තීන්දුව කළා තිබෙනවා. අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මොන ආකාරයෙන්ද දෙන්න ඕනි? ඒ ඕනෑම ආකාරයකින් එතුමාට ලබා දෙන්න. ඒ අනුව අපි එතුමාට යෝජනා මාලාවක් බාර දුන්නා. ඒ යෝජනා මාලාවේදී අපි ඇත්තටම ඉල්ලා සිටින්නේ දැන් ඩොලර් රිංගයක් තිබෙනවා. තෙල් ටික ගේන්න බෑ, ගෑස් ටික ගේන්න බෑ, ඩොලර් නෑ. එතුමා ඒක ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙවෙයි රුපියල් රිංගයක් තියෙනවා. දැන් පහුගිය අවුරුදු දෙක තුලදී රුපියල් ට්‍රිලියන 3කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කරලා රටට මුදා හැරලා තිබෙනවා. ඒ වෙනකොට රටේ සංසරණය වෙච්ච මුදල් ප්‍රමාණය ට්‍රිලියන 5ක 6ක ප්‍රමාණයක් තියෙනවා. මේ ටික ඔක්කොම එකතු කරපුවම මේ රුපියල් ප්‍රමාණය රට ඇතුලේ විවිධ මූල්‍ය ආයතන හා පුජ්‍යලයන් අතරේ සැරිසරමින් තිබුණා. උනත් රජයට වැටුප් ගෙවා ගන්න ආදායම නොලැබෙන ආකාරයට බදු සංශෝධනය කරපු නිසා ඒ රුපියල් ආදායමත් නැතිලා තියෙනවා. රජයට ඩොලර් නෑ, වගේම රජයට රුපියලුත් නෑ. ඒ නිසා අපි එතුමුණ යෝජනා කළා වහාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හා සුරාවදි දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරමින් ඒ සංශෝධනය කරපු බදු, කපා හැරපු බදු නැවත අයකර ගැනීමට අදාළව බදු සංශෝධන ටික ගෙනල්ලා වහාම පාර්ලිමේන්තුවට අලුත් අයවැයක් ඉදිරිපත් කළා. මේ රටේ රාජ්‍ය බදු ආදායමෙන් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රජයේ බදු ආදායමෙන් 185ක් හම්බ වෙන්නේ මේ ලංකාවේ ඉන්න සමාගම් 150ක් වැනි සුළු ප්‍රමාණයකින්. ඒ කියන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 80%ක් ලංකාවේ හසුරවන්නේ මේ රටේ ආදායම් උත්පාදනය කරන අයගෙන් 5%කට වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් මෙතනින් මේ බද්ද එකතු කරගන්න බැයිද? එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ අයට බදු සහන දෙන්න මේ බදු සංශෝධන ටික කළා කියන එක ඇත්ත. මේක තමයි තිත්ත ඇත්ත. මේක ආපහු හරවන්න ඕනි. මේක ආපහු හරවලා මේ ආර්ථිකයේ අභ්‍යන්තර මූල්‍ය ස්ථාවරත්වය ගොඩනගන්න පුළුවන්. ඒකට අපි සහාය දෙන්න පුළුවන්. ඒකට ඕනි දැනුම අපි අතේ තියෙනවා. අපි අවුරුදු 25ක් තිස්සේ එකතු කරගත්තු දැනුම අපි ඔබතුමාට දෙන්න සූදානම්. අපි ජනාධිපතිතුමාට කිව්වා, ජනාධිපතිතුමා ඒක ගත්තේ නැහැ. මුදල් ඇමතිතුමාට කිව්වා, මුදල් ඇමතිතුමා ගත්තේ නැහැ. 2021 ආයවැයට අපි මේ යෝජනා ඉදිරිපත් කළා, ගත්තේ නැහැ. 2022 ආයවැයට ඉදිරිපත් කළා මේ යෝජනා, සැලකිල්ලට ගත්තේ නැහැ. ඒ වෙලාවේ අපිව රැවටුවා. මට මතකයි මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි 2022 අයවැය හදනකොට ජනාධිපතිතුමාට අපි කිව්වා, ජනාධිපතිතුමනි මේ ආදායම ස්ථාවර කරගන්න අවශ්‍යයි. ඒකට මන්ත්‍රීවරුන්ගෙන් කමිටුවක් පත් කළා. මේ ආයතන ටිකට යවන්න යවලා ආයතන ප්‍රධානීන්ගෙන් සහ වෘත්තීය සමිතිය වලින් ඔක්කොගේම යෝජනා ඉදිරිපත් කළා ඒ යෝජනා ටික ගෙනල්ලා අයවැයට ඉදිරිපත් කළා අපි හොඳ යෝජනාවලියක් ක්‍රියාත්මක කරමු කියලා ජනාධිපතිතුමා කිව්වා හරි මම මුදල් ලැබිතුමාට කියන්නම් මෙන්න කමිටුවක් පත් කරන්න කියලා කමිටුවක් පත් කළා අපි 10-12 දිනක් හිටියා අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා තමයි කමිටුවේ සභාපති විදියට හිටියේ අපි ආයතන 10කට 15කට ගියා තොරතුරු එකතු කළා වාර්තා හදලා දුන්නා මේ ඊයේ පෙරේදා දවසක මට හම්බුණා ආයතන ප්‍රධානීෙක් එතුම මගෙන් අහනවා මන්ත්‍රීතුමා අර දීපු යෝජනා මොනව හරි ක්‍රියාත්මක වුණාද ගත්තද මං කිව්වා නෑනේ ඒව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද අපිට කතා කරලා කිව්වා ඔබතුමා එනකොට මුදල් අමාත්‍යාංශයෙන් මෙන්න මෙහෙම මන්ත්‍රී කණ්ඩායම එවනවා ඒගොල්ලන්ට මොනව හරි යෝජනා ටිකක් දීලා එවන්න මේ ඔයගොල්ලන්ගෙන් කණක් අහන්න තරක් නැති කමට මේ එවන්නේ ඒගොල්ලෝ කැමති දියක් දීලා එවන්නේ ඒක ප්‍රශ්නයක් නෑ කියලා කිව්වා මෙන්න මන්ත්‍රීවරු රවටපු විදියට මෙන්න රාජ්‍ය අමාත්‍යවරු රවටපු විදිය මුදල් අමාත්‍යාංශයෙන් මෙහෙම තමයි පහුගිය කාලේ රට කරගෙන ගියේ ඒකේ පාපේ තමයි මේ ගෙවන්න වෙලා තියෙන්නේ රටේ මිලියන 22ක් වෙච්ච ජනතාවට ඒක නිසා මේ අරබු දෙය කල්පනාකරණය කරන්න උවමනාවෙන් තල්ලු කරගෙන ගිය එක ගොඩ ගන්න බැරි තැනටම තල්ලු වෙලා තිබෙනවා නිසා දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් 90 අපේ නොයෙකුත් සම්පත් විකිණින් තැන්ට යන්න වේවි සමාජ සුභසාධනයේ කප්පාදු කරන්න සිද්ධ වේවි ඒ වගේම බදු ආදායම හරහා සිද්ධ වෙන බලපෑම රටේ ජනතාවට අහිත කර විදියට යම් ප්‍රමාණයකට බලපාන්න පුළුවන් මේ කිසියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අමාරු කාල පරිච්ඡේදයක් තියෙන්නේ අපි විපක්ෂයටත් ආරාධනා කරනවා කොන්දේසි දමදමයින් එක තියෙද්දි මේ වැඩපිළිවෙලට අනුගත වෙන්න කියලා ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලනවා ජනාධිපතිතුමනි ඔබතුමා දැන් මේ විධායක බලතල පිළිබඳ ගැටලුවක් පැන නැගිලා තියෙනවා ඔබතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න මාස 6ක් තුල අවුරුද්දක් තුල මේ බලතල සංශෝධනය කරනවා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා ඒක නිසා එකතු වෙලා විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ සාමයේ සියලුම දෙනා එකතු වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන තැනට අපි ගියේ නැත්නම් අපිට මේ ප්‍රශ්නේ ජය ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම වෙන්නේ මේ රට අගාධයෙන් අගාධයට ගිහිල්ලා ලේවිලක් බවට පත් වෙන එක වළක්වන්න හම්බ වෙන්නේ නැහැ. ජනතාව එච්චරකට කුපිත වෙලා තියෙන මූලාසන අරුණ මන්ත්‍රීතුමනි. ඒ නිසා ඒ කුපිත වෙන ජනතාවගෙන් කාටවත්ම බේරෙන්න හම්බ වෙන්නේ නැති තත්ත්වයක් එනවා. ඒකට හරියන විදියට විපක්ෂයේ ඇතම් කටයුතු සිද්ධ වෙමින් පවතිනවා ඒ අය හැම වෙලාවෙම තමන් රජේ බාරගත්තට පස්සේ කරනවා එතෙක් මේක වගකීම වෙන අය දරන්න ඕනේ කියන මතයකින් ඉන්නේ නමුත් ඒක නෙමේ ඇත්ත தත්ත්වය අපි කාටත් මේක පිළිබඳව වගකීමක් තියෙනවා ඒ වගකීම බාර අරගෙන විශේෂයෙන්ම මේ වෙනකොට මේ දිනවල තියෙන ප්‍රශ්නයක් තියෙනවා දැන් මැණික් කර්මාන්තය හරහා විශාල ඩොලර් ප්‍රමාණයක් රටට ආනයනය කරනවා ඒ මැණික් අපනයනය හරහා ඩොලර් ප්‍රමාණයක් ලැබෙනවා මේ දවස්වල කර්මාන්තයේ මුළුමනින්ම කඩාගෙන වෙලා තියෙනවා අපිට කතා කරන්න කෙනෙක් නැහැ මොකද මැණික් කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඩීසල් සහ පෙට්‍රල් ඒ බලපත්‍ර ලබා දීම් ප්‍රවාහය ඇනහිටලා තියෙනවා ඒ ඇනහිටීම තුළ අරහම් වෙන ඩොලර් ප්‍රමාණය නැති වෙලා තියෙනවා ගාමන් ෆැක්ටරි වල නිෂ්පාදනයේ පිටරට යවා ගන්න විදියක් නැතුව තියෙනවා ඒගොල්ලන්ගේ කන්ටේනර් ටික ප්‍රවාහණය කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා ඒ නිසා මේ ප්‍රමුඛතාවයන් අරගෙන අර මුදල් කමිටුව පත්කරනද ආදායම නැවත ප්‍රතිස්ථාපනය කළා නිවැරදි අභ්‍යන්තර මූල්‍ය කළමනාකරණය ස්ථාවර කර ගැනීම සඳහා අගමැතිතුමනි ඒ අවශ්‍ය සහාය අපි ලබා දෙන්න සූදානම් ඒ කමුට පිහිටවන්න අපි ඒවට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා මූල්‍ය ස්ථාවරත්වය අපිට මාස 2-3 වගේ කාලයකදී ලබා ගන්න පුළුවන් ඒ වගේම ඔබතුමා ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ යම් ඩොලර් ප්‍රමාණයක් අරන් අවිල්ලා මේ බෙහෙත් ප්‍රශ්නේ ගෑස් ප්‍රශ්නේ තෙල් ප්‍රශ්නේ ආහාර ප්‍රශ්නේ විසඳන්න ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම තමයි එදා රාජ්‍ය ත්‍රස්තවාදයේ වපුරපු අයටත් ඒ වගේම අහිංසක මන්ත්‍රීවරුන්ගේ සහ පොදු සමාජ දේපළ විනාශ කරපු සියලු දෙනාටත් එක වගේ නීති ක්‍රියාත්මක කළා ජනාධිපතිතුමාගේ විධානය සහ රටේ තියෙන නීතිය අනුගමනය නොකරපු සියලු දෙනාට එරෙහිව එක හා සමානව නීති ක්‍රියාත්මක කළා සියලු දෙනාට සාධාරණත්වය ඉෂ්ට කරන්න කියලා ඉල්ලා සිටිමින් මට වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමි මම නිහඬනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි පාර්ලිමේන්තුව හෙට දින පෙරවරු 10 දක්වා කල් තියෙනවා